අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අදත් අපි ආවා රුහුණු ගුරු ගෙදරින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අලුත් පාඩමක් අරගෙන. විනද වගේම ඔයාලත් එක්ක එකතු වෙන මම අකුරැස්ස මහාවිද්‍යාලයේ නදීකා වීරසිංහ.
මම ගාලවල්පොල ගුණතිලක කණ්ඩු විදුහලේ චතුරිකා ලියන ගමගේ.
ඉතින් විනද වගේම ඔයාල 10 ශ්‍රේණියේ පෙළ පොතයි කොළයකුයි පෑනකුයි හිම අරගෙන ගුරු ගෙදර සංගරාවත් ළඟට අරගෙන සූදානම් වෙන්නකෝ.
ආදරණීය දුවේ පුතේ, ඔයාලට මතක ඇතිනේ අපි දැන් තාර්කික ධාරවල මූලික තාර්කික ධාර, සංයුක්ත තාර්කික ධාර, ඒ වගේම පරිපත්තවලට අදාළව බූලිය ප්‍රකාශන ලියන විදි, සත්‍යතා වගු ගොඩනගන විදිය, ඒ වගේම බූලිය ප්‍රකාශනවලට පරිපතා දෙන විදියත් ඉගෙන ගත්තා.
ඔන්න දුවේ පුතේ, අද අපි ඉගෙන ගන්න යන්නේ සංගෘහිත පරිපත. සංගෘහිත පරිපත කියන්නේ මොනවද කියලා, ඒ වගේම තාර්කික ద్వාරවල ප්‍රායෝගික යෙදු මොනවද කියලා තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ.
අපි එහෙනම් මුලින්ම සංගෘහිත පරිපත කියන්නේ මොනවද කියලා ඉගෙන ගමුකෝ. සංගෘහිත පරිපත අපි අනුකලිත පරිපත කියලාත් හඳුන්වනවා. මේ සංගෘහිත පරිපත විවිධ පරිපත කොටස් වලින් යුක්ත වෙනවා. සංගෘහිත පරිපතයක් කියන්නේ ට්‍රාන්සිස්ටර්, ප්‍රතිරෝධක, දාරිත්‍රක හා ඩයෝඩ වගේ උපාංගයන් නිශ්චිත ක්‍රියාවක් වෙනුවෙන්ම නිපදවා තියෙන පරිපත විශේෂයක්.
එතකොට මේ සංගෘහිත පරිපත එහෙමත් නැත්නම් IC නිපදවලා තියෙන්නේ නිශ්චිත කාර්යයක් වෙනුවෙන්මද?
ඔව්, ඒ වගේම ශුද්ධ සක්සනය, තාර්කික ධාර භාවිතාවන අනුකලිත පරිපත ගොඩකින් තමයි හැදිලා තියෙන්නේ. ඔයාලගේ පෙළ පොතේ 130 පිටුවේ 422 රූපයෙන් N ద్వාරයක් සහිත අනුකලිත පරිපතයක් බලා ගන්න පුළුවන්.
ඒ වගේම 130 පිටුවේ 223 රූපයෙන් පෙන්වන්නේ තුඩු 16කින් යුක්ත අනුකලිත පරිපතයක බාහිර පෙනුම.
අපිට මේ අනුකලිත පරිපත සඳහා ආදානය වන අගයන් අනුව ප්‍රතිදානය වන අගයන් ගණනය කරන්න පුළුවන්. ඔයාලා බලන්නකෝ, ඔයාලගේ ගුරු ගෙදර සංගරාවේ පළමු ක්‍රියාකාරකම ඒ සංගෘහීත පරිපතයක් දීලා ඇති. ඒ දැක්වෙන්නේ නෝ ద్వාරයට අදාළ අනුකලිත පරිපතය. අපි මේ අනුකලිත පරිපතයක අගයන් ගණනය කිරීමේදී ආදානය වන තුඩු මොනවද, ප්‍රතිදානය වන තුඩු මොනවද කියලා ඉස්සෙල්ලම අඳුනගෙන ඉන්න ඕන.
ඔව්, අපේ දූල පුතාලට මේ දීලා තියෙන අනුකලිත පරිපතයේ ආදාන තුඩු, ප්‍රතිදාන තුඩු මොනවද කියලා කියමුද බලන්න.
ඔන්න එහෙනම් අහගන්නකෝ. 2, 3, 5, 6, 8, 9 11, 12 යන ඒවා ආදාන තුඩු වෙනවා. ප්‍රතිදාන තුඩු තමයි 1, 4, 10, 13 වෙනවා. දැන් අපි මේ තුඩු වලට අගයන් දී ප්‍රතිදානය ලබා ගන්න නම් නෝ ద్వාරය තුල සිද්ධ වෙන සංසිද්ධිය අපේ මතකයට නගා ගන්න ඕන. ඔයාලට කියලා තියෙන්නේ තුඩු 8 සමානයි බිංදුව 6, තුඩු 10 සමානයි 1 වෙනවා නම් තුඩු 9ට අදාළ අගය හොයාගන්න කියලා නේද? තුඩු 8 ආදාන තුඩක් වෙනවා, තුඩු 10 ප්‍රතිදාන තුඩක් වෙනවා. අපිට හොයාගන්න කියලා තියෙන්නේ 9 වෙනි තුඩුව. ඒක ආදාන තුඩුවක්. අපිට මේ විදියට ගැටලුවක් දුන්නම අපි මුලින්ම කරන්න ඕන අපිට දීලා තියෙන අගයන් ඒ තැන්වලට ආදේශ කරගන්න එක. තුඩු 8 සමානයි බිංදුව හා 10 සමානයි අගය 10 සමානයි බිංදුව අගයන් ස්ථීරයිනේ. එහෙනම් අපි තුඩු 9ට අගයන් දාලා බලමු ලැබෙන පිළිතුර මොකක්ද කියලා. මුලින්ම එක දාලා බලමුකෝ. තුඩු අට සමානයි බිින්දුව තුඩු නමය සමානයි එක වුණොත් නෝද්වාරයේදී තුඩු දහය සමානයි බිින්දුව වෙනවා. අපිට තුඩු දහය සමානයි එක කියල දීලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් තුඩු නමය සමානයි එක පිළිතුර වැරදි. අපි බිින්දුව දාල බලමුකෝ. තුඩු අට සමානයි බිින්දුව තුඩු නමය සමානයි බිින්දුව වුණොත් නෝධාරයේදී තුඩු දහය සමානයි එක වෙනවා. එහෙනම් අපිට ලැබිල තියෙන්නේ හරි පිළිතුර නේද?
එතකොට තුඩු නමයෙහි අගය බිින්දුව වෙනවා. එහෙම නේද?
ඔව්, ඔන්න ඔහොම තමයි තුඩුවලට අගයන් දුන්නම නුදුන් අගේ ලබාගන්නේ. ඔයාලට හොඳ මතකයක් තියෙන්න ඕන මේ පරිපත විසඳන්න නම් ඔයාලගේ මූලික හා සංයුක්ත තාර්කික ද්වාර ගැන හොඳටම මතක තියෙන්න ඕන.
ඔව්, දූල පුතාලට ගුරු ගෙදර සංගරාවේ තවත් අභ්‍යාසයක් දීලා තියෙනවා. ඒවත් කරන්න. ඒ වගේම පෙළ පොතේ 131 පිටුවේ තියෙන ක්‍රියාකාරකමත් තනියම කරන්නකෝ.
අපි එහෙනම් දැන් ඉගෙන ගමු කොහොමද ත්වාරකික ద్వාර ප්‍රායෝගික පාවිච්චි වෙන්නේ කියලා. මම ඔයාලට ඔයාලගේ පෙළ පොතේ 131 පිටුවේ තියෙන උදාහරණයෙන්ම පැහැදිලි කරන්නම්කෝ.
එහෙනම් දුවේ පුතේ, පෙළ පොත ළඟට අරගෙන 131 පිටුව පෙරල ගන්නකෝ.
බලන්නකෝ, එතන දීලා තියෙන ත්වාරකික ద్వාර භාවිතා කරලා හදලා තියෙන නිවසට අනතුරු ඇගීමේ සංඥා පද්ධතියක්. මේ සංඥා පද්ධතිය නිර්මාණය කළ තියෙන්නේ ඕත්වාරිකක ධාරය භාවිතා කරලා. මේ පරිපතයෙන් ආරක්ෂා කරන්නේ නිවසේ ජනෙල දෙකක් සහ ඉදිරිපස සහ පසුපස දොරයි. මෙහි ඕනෑම ජනෙලයක් හෝ දොරක් විවෘත කරනකොට අනතුරු සංඥාවක් නිකුත් වෙනවා. මෙහිදී අපි එකක් හෝ විවෘත වූහොත් යන අදහස නිසා තමයි ඕද්වාරය අරන් තියෙන්නේ. ඔයාලට මතකනේ, ඕද්වාරයේදී එකක් හෝ එක වුවහොත් ප්‍රතිදානයේ එක වෙනවා කියලා. මෙම පරිපතය යෙදී ඇති ජනේල සහ දොරවල් විවෘතව ඇති අවස්ථාවේදී ආදානය එක ලෙසද, සංවෘතව ඇති අවස්ථාවේදී, කියන්නේ ජනෙල් දොරවල් වහලා තියෙන අවස්ථාවේදී ආදානය බිින්දුව ලෙසද අරගෙන තියෙනවා. මෙහිදී ආදාන එකක් හෝ එක වුවහොත් නැත්තම් ආදාන කිහිපයක අගය එක වුවහොත් නැත්තම් අදාළ සියල්ලම එක වුවහොත් හරි අනතුරු සංඥාවක් නිකුත් වෙනවා. ජනෙල් දොරවල් සියල්ලම ආදානීය බිඳුව වුණොත් විතරයි සංඥාව නාද වෙන්නේ. අන්න ඒ නිසා තමයි ජනෙල් දොරවල් සියල්ලේම ආදානීය බිඳුව වුවොත් විතරයි සංඥාව නාද නොවන්නේ. අන්න ඒ නිසා තමයි මේ පරිපතිය සඳහා ඕද්වාරයේ යොදාගෙන තියෙන්නේ.
ඔයාලට පෙළ පොතේ 4:28 රූපයෙන් පෙන්නුම් කරලා තියෙනවා ජනේල එක යම්කිසි පුද්ගලයෙකු විසින් විවෘත කළහොත් අනතුරු සංඥාව නාද වෙන විදිහ.
මේ විදියට ගෙමිහියාට අනතුරු අංගවන සංඥාව අවස්ථා පිළිබඳ ඔයාලට පෙළ පොතේ 133 පිටුවෙන් දැක්වෙන 4:12 වගුවෙන් බලාගන්න පුළුවන්. බලන් දුවේ පුතේ, ඒ වගුව ඔයාල සත්‍යතා වගුවන් නිර්මාණය කරන විදියටම තමයි හදලා තියෙන්නේ. මේ විදියට ගෙහිමියාට අනතුරු අංගවන අවස්ථා පිළිබඳ ඔයාලට පෙළ පොතේ 133 පිටුවෙන් දැක්වෙන 4:12 වගුවෙන් බලාගන්න පුළුවන්. බලන්න දුවේ පුතේ, ඒ වගුව ඔයාල සත්‍යතා වගුවන් නිර්මාණය කරන විදියටම තමයි හදලා තියෙන්නේ. ජනේල 1, ජනේල 2, ඉදිරිපස දොර, පසුපස දොර කියලා ආදාන 4ක් තියෙනවා. ඉතින් ඒ නිසා 2:4 බලය කියලා අරන් අවස්ථා 16ක් නිර්මාණය වෙලා තියෙනවා. බලන්න දුවේ පුතේ, අවස්ථා 15කදීම සංඥාව නිකුත් වෙනවා. සංඥාව නිකුත් නොවෙන්නේ, සංඥාව නිකුත් නොවෙන්නේ ආදාන සියල්ල බිඳුව උණු අවස්ථාවේදී පමණයි.
ඔව් දුවේ පුතේ, දැන් ඔයාලට පැහැදිලි වුණානේ කොහොමද මේ අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය හැදිලා තියෙන්නේ කියලා.
හරි මගේ දුවේ පුතේ, ඔන්න එහෙනම් අපි පෙළ පොතේ 133 පිටුවේ තියෙන දෙවෙනි උදාහරණය ගැන කතා කරමුකෝ. ඒ තියෙන්නේ වීදි ලාම්පු වලින් සිදුවන විදුලිය අවම වීම සඳහා නිර්මාණය වූ පරිපථයක්.
හරි, එහෙනම් බලන්නකෝ ඔයාලගේ 133 වෙනි පිටුවේ තියෙන දෙවෙනි උදාහරණය.
මේ පරිපථයේ ගොඩනඟලා තියෙන්නේ ආලෝක සංවේදක කාල ගණකයක්, ඒ වගේම යාන්ත්‍රික ස්විචයක් භාවිතා කරලා. ආලෝක සංවේදකයෙන් කරන්නේ ආලෝකයේ ඇති විට හඳුනා ගැනීම. කාලගුණය, කාලගණකය අප සැකසූ වේලාව ගණනය කර ගැනීමට සිදුවෙනවා. කාලගණකය අප සැකසූ වේලාව ගණනය කර ගැනීම සිදු කරනවා. ඔයාලට පෙළ පොතේ දීලා තියෙන විදියට මේ වීදි ලාම්පුව දැල්වෙන අවස්ථා කිහිපයක් තියෙනවනේ. පළවෙනි එක තමයි යාන්ත්‍රික ස්විචය ඔන් වෙලා තියෙන අවස්ථාව. දෙවෙනි එක තමයි කාලගණකයේ ආදානය එක හා අවට පරිසරයේ අඳුරු අවස්ථාව. අපි මුලින්ම බලමු යාන්ත්‍රික ස්විචය ඔන් වෙලා තියෙන අවස්ථාව. යාන්ත්‍රික ස්විචය ඔන් වෙලා තියෙන්නේ කිසියම් පුද්ගලයෙකු විසින් මේක ඔන් කිරීමෙන්. එසේ වූ විට ආදානය එක වෙනවා. යාන්ත්‍රික ස්විචය ඔෆ් වූ අවස්ථාවේදී ආදානය බිඳුව වෙනවා.
එතකොට යාන්ත්‍රික ස්විචය ඔන්, ඒ කියන්නේ සංයුත වූ විට ආදානය එක වෙනවා. ඔෆ්, ඒ කියන්නේ විවෘත වූ විට ආදානය බිඳුව වෙනවා. එහෙම නේද?
ඔව්. අපි දැන් බලමු කාලගණකයේ ආදානය එක හා අවට පරිසරයේ අඳුරු අවස්ථාව. කාලගණකයේ කලින් සකස් කළ වේලාවන් දෙක අතර පරාසය නම් ආදානය එක වෙනවා, නැත්තම් බිඳුව වෙනවා. ඒ කියන්නේ හවස 6න් පස්සේ හා පෙරවරු 6 ලෙස සකස් කරලා තියෙන්නේ ආදානය එකත් පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා අතර ඇති කාලයේදී ආදානය බිඳුව ලෙසත් සකස් වෙනවා. මං ආයෙ කියන්නම් ඒක. ඒ කියන්නේ පස්වරු 6 හා පෙරවරු 6 ලෙස සකස් කරලා තියෙනං ආදානය එකත් පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා අතර ඇති කාලයේදී ආදානය බිඳුව වෙනවා.
එතකොට රාත්‍රී කාලයේදී ආදානය වෙනවා 1. දවල් කාලයේදී ආදානය වෙනවා බිඳුව. එහෙම නේද?
ඔව්. ඒ වගේම ආලෝක සංවේදකය සැකසූ අගයට හෝ ඊට වඩා ආලෝකයේ ඇති අවස්ථාවේදී එකත් අඳුරු අවස්ථාවේදී බිඳුවත් වෙනවා.
එතකොට ආලෝකය නැති වුණාම ආදානය එක වෙනවා. එතකොට ආලෝකය ඇති විට ආදානය එක වෙනවා, අඳුරු වෙලාවට ආදානය බිඳුව වෙනවා. එහෙම නේද?
ඔව්. මේ කියන්නේ කාලගණකයේ ආදානය එක වෙලා පරිසරය අඳුරු වෙන්න ඕන. පරිසරය අඳුරුනොත් විතරක් මදි. මෙහෙම වෙන්නත් පුළුවන්නේ සමහර වෙලාවට වැහි අඳුරක් තියෙනකොට පරිසරය අඳුරු වෙනවනේ. බල්බය දැල්වෙන්නේ නම් කාලගණකයේ ආදානය එක වෙන්නත් ඕන. ඒ නිසා වැහි අඳුරක් ඇති වුනොත් කාලගණකයේ ආදානය එක නොවේ නම් බල්බය නම් දැල්වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ ආදානවල අගයන් මෙහෙම ලියාගන්න පුළුවන්. යාන්ත්‍රික ස්විචය ඔන් වීම එක, ඔෆ් වීම බිඳුව. ඔයාල මාත් එක්කම මේව සටහන් කරගන්නකෝ. එතකොට අපිට තේරුම් ගන්න හරිම පහසුයි. කාලගණකයේ පස්වරු 6, පෙරවරු 6 අතර නම්. කාලගණකයේ පස්වරු 6, පෙරවරු 6 අතර නම් 1ද, පස්වරු 6ත් පෙරවරු 6ත් පස්වරු 6ත් අතර නම් බිඳුවද? ආලෝක සංවේදකය ආලෝකය ඇති වූ විට 1ද, අඳුරු වූ විට බිඳුව ලෙසද ගන්න පුළුවන්. මෙන්න මේ විදියට තමයි අපිට ආදානවල අගයන් ලැබෙන්නේ. දැන් අපි බලමු මේ මොන ద్వාරය හරහාද මේ කොටස් සම්බන්ධ වෙන්නේ කියලා. අපි මේ බල්බය දැල්වෙන්නේ නම් එක්කෝ යාන්ත්‍රික ස්විචය ඔන් වෙන්න ඕන. එහෙම නැත්නම් කාලගණකයේ ආදානයට එක හා අවට පරිසරයේ අඳුරු වෙන්න ඕන. දැන් බලන්න ඔයාලට දීලා තියෙන රූපසටහනේ ආලෝක සංවේදක ආදානව ආලෝක සංවේදකය ආදානය වෙන අගය නොද්්වාරයක් හරහා ගමන් කරලා තියෙනවද කියලා. ඊට පස්සේ ඒ එන අගයයි කාලගණකයේ අගයයි ඇන්ද්වාරය හරහා ගමන් කරලා තියෙනවා. ඔයාලට මතකයිනේ ඇන්ද්වාරය හරහා ගමන් කරනකොට ප්‍රතිදානය එක වෙන්න නම් ආදානය කරන අගයන් දෙකම එක වෙන්න ඕන කියලා. මෙහිදී ලාම්පුව දැල්වෙන්න ඕන පරිසරය අඳුරු අවස්ථාවේදීනේ. හැබැයි ආලෝක සංවේදකය ආලෝකයම තමයි එක විදියට අඳුරගන්නේ. එහෙම වුණොත් ආලෝකය ඇති වෙලාවට බල්බය දැල්වෙනවා. අපිට වෙන්න ඕන අඳුරු අවස්ථාවේදීනේ බල්බය දැල්වෙන්න ඕන. ඒ නිසා ආලෝක සංවේදකයෙන් එන අගය නොට්ද්වාරය හරහා ගමන් කරලා තියෙනවා. එතකොට අඳුරු අවස්ථාව ආදානීය බිඳුව වෙනවා. නොට්ද්වාරය හරහා ගමන් කරන විට ඒ අගය එක වෙනවා. එතකොට කාලගණකයේ අගය එක වෙනවා. එහෙම එක වෙනව නම් ආලෝක සංවේදක අගය නොට්ද්වාරය හරහා ගමන් කරන නොට්ද්වාරය හරහා ගමන් කළ විට එක වෙනවා. එහෙනම් ඒ අවස්ථාවේදී බල්බය දැල්වෙනවා. අනිත් අවස්ථාව තමයි යාන්ත්‍රික ස්විචය ඔන් වන අවස්ථාව. මේ අවස්ථාවේදී බල්බය දැල්වෙනවා. එතකොට ඔහොම යාන්ත්‍රික ස්විචය ඔන් වුණොත් හරි නැත්නම් හරි කාල ගණකයට ආදානය එක වෙලා පරිසරය අඳුරු වූ විට හරි ඔය අවස්ථා දෙකෙන් එකක් හරි සිදු වුවහොත් බල්බය දැල්වෙනවා. ඒකයි ඒ ආදාන වන අගයන් ඕද්වාරය හරහා ගමන් කරලා තියෙන්නේ.
එහෙනම් දුවේ පුතේ, ඔන්න ඔය විදියට තමයි වීදි ලාම්පු වලින් සිදුවන විදුලිය නාස්ති අවම කිරීම සඳහා නිර්මාණය වූ මේ පරිපථ හැදිලා තියෙන්නේ.
දැන් එහෙනම් අපි බලමු ඔයාලගේ 135 පිටුවේ දීලා තියෙන ක්‍රියාකාරකම. මේ පරිපථය හදලා තියෙන්නේ මෝටර රථයේ එන්ජිමක ක්‍රියාකාරීත්වයක් නොමැති විටදී. රථයේ චලනය හෝ වීදුරුවට හානියක් වූහොත් අනතුරු සංඥාවක් විදියට නාද වෙන්න. එන්ජින් සංවේදකයක්, වීදුරු හානි සංවේදකයක්, චලන සංවේදකයක් යොදාගෙන තියෙනවා මේ පරිපථය ගොඩනගන්න. මුලින් අපි කතා කරපු උදාහරණවලට අදාළව ద్వාරයන් ඇදලා තිබුණනේ. මේ ක්‍රියාකාරකම් ඒ තමයි මොන ద్వාරයන්ද ඕන වෙන්නේ කියලා තීරණය කරන ඕන. හොඳයි, අපි එහෙනම් මුලින්ම බලමු මේ සංවේදන වලට ලැබෙන අගයන් මොනවද කියලා. එන්ජින් සංවේදකය මෝටර රථය ක්‍රියාත්මකව පවතින විටදී එක වෙනවා නැත්නම් බිඳුව වෙනවා. වීදුරු හානි සංවේදකය වීදුරු වලට හානි වූ විට පමණක් එක වෙනවා නැත්නම් බිඳුව වෙනවා. චලන සංවේදකය රථයේ චලනය වෙන විට එක වෙනවා එහෙම නැත්නම් බිඳුව වෙනවා. දැන් අපි බලන්න ඕන අපිට මේ පරිපථයේ ඕන වෙන්නේ මොනවද කියලා. අපිට වෙන්න ඕන රථයේ ක්‍රියාත්මක නැති වෙලාවක වීදුරු වලට හානියක් හරි රථයට චලනයක් වුවත් හරි සංඥාවක් නිකුත් වෙන්න. ඉතින් එතකොට අපිට වීදුරු වලට හානි වීමක් වෙන්න ඕන නැත්තම් රථයේ චලනය වීමක් වෙන්න ඕන වෙනවා. හැබැයි ওই දෙකෙන් එකක් හරි වෙන්න ඕන නම් රථයේ එන්ජිම ක්‍රියාත්මක වීමත් නැති වෙනා යන්න ඕන. හැබැයි එන්ජින් සංවේදකය එන්ජිම ක්‍රියාත්මක වූ විට එක වෙනවා නැති වෙලාවට බිඳුව වෙනවා. ඒක තමයි ඔයාලට ක්‍රියාකාරකමේ ඒ එන්ජින් සංවේදකයෙන් එන ආදානය නොට්ද්වාරයක් හරහා ගමන් කරනවා කියලා දීලා තියෙන්නේ. අපිට ලැබෙන්න ඕන ආදානේ ඒකනේ. එන්ජින් සංවේදකය ක්‍රියාත්මක නැති විට බිඳුව කියලා ආදානය කරනවා. ඒකට නොට්ද්වාරය හරහා ගමන් කළා තමයි අපිට ප්‍රතිදානය එක විදියට ලැබෙන්නේ. ඊට පස්සේ වීදුරු හානි සංවේදකයේ ආදානය එක හෝ චලන සංවේදකයේ ආදානය එක වුවහොත් සංඥාව අනිවාර්යයෙන්ම නාද වෙන්න ඕන. නැත්තම් මේ දෙකෙන් මොකක් හරි එකක් හෝ නැත්තම් දෙකම සිදු වුවහොත් ඒක අනතුරු සංඥාවක් නාද වීමට හේතු වෙනවා. ඔයාලට මතක ඇතිනේ එක් අවස්ථාවක් ඔයාලට මතක ඇතිනේ එක අවස්ථාවක හරි එක ප්‍රතිදානය වෙනවනම් ඒක ඕද්වාරය කියලා හඳුන්වනවා කියලා. එහෙනම් වීදුරුහානි සංවේදකය හා චලන සංවේදකය සම්බන්ධ වෙන්නේ ඕද්වාරය හරහා.
ඔව්, අපට දැන් තේරෙනවා පළමු හිස්තැනට එන්නේ ඕආර් ද්වාරය.
එහෙනම් අපි ඊළඟ පියවර බලමු. වීදුරුවට හානියක් වුවහොත් හරි නැත්තම් රථයේ චලනය වුණොත් හරි නැත්තම් ඔය දෙකම සිදු වුණොත් ඉංජිම ක්‍රියාත්මක නැති වෙන්න ඕන අනතුරු සංඥාව නාද වෙන්න නම් එහෙනම් ඕ ද්වාරය හරහා ලැබෙන ප්‍රතිදානය කුමක් වුවත් එංජිම ක්‍රියාත්මකව නොපවතින්න ඕන. එතකොට අනතුරු සංඥාව නිකුත් වෙන්න ඕන. එහෙනම් මේ එන අගයන් දෙකම එක වුවොත් විතරයි අපිට ප්‍රතිදානය එක, ඒ කියන්නේ අනතුරු සංඥාව නිකුත් වෙන්නේ. එහෙනම් ඔයාලට මතකයිනේ අවස්ථා දෙකම එක වෙන්න ඕන ප්‍රතිදානය එක වෙන්න නම් කුමන ද්වාරයද කියලා? ඒ තමයි ඇන් ද්වාරය. එහෙනම් එන්ජින් සංවේදකයේ ආදානයයි වීදුරු හානි සංවේදකය හා චලන සංවේදකයේ එන ආදානයයි දෙක ගලා යන්නේ ඇන් ද්වාරය හරහා.
ඔව්, එතකොට දෙවෙනි හිස්තැනට එන්නේ ඇන් ද්වාරය. එහෙම නේද?
ඔව්, ඔන්න ඔහොම තමයි අපි ප්‍රායෝගික යෙදෝම් ගැටලුවක් දුන්නම් විසඳන්නේ. අපි මුලින්ම ඒ ආදානවල අගයන් ඉස්සෙල්ලම ලියා ගන්න ඕන. ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රතිදානය දීලා තියෙන ආදානයත් එක්කම සසඳලා බලන්න ඕන. එහෙනම් දුවේ පුතේ, ඔන්න අපි හතරවන පාඩමේ ඒකකයේ තාර්කික ධාරහා බූලිය වීජ තර්ක පාඩම අවසානයි.
ඔව් දුවේ පුතේ, ඔයාලට රුහුණු ගුරු ගෙදර සංගරාවේ තවත් අභ්‍යාස දීලා තියෙනවා. ඒවත් තනියම කරන්න උත්සාහ කරන්න. තවත් අලුත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඩමක් අරගෙන ඔබ හමුවට එනතුරු ආයුබෝවන්.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. තොරතුරු තාක්ෂණ විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වී නම් ICT හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් Singlish හෝ Tanglish වලින් ලියා 0.7.488.1.488 0.7.488.1.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.